ඊළඟට ඩීබී හේරත් ගරු අමාත්‍යතුමා ඔබතුමාට මිනිත්තු 13ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. ඔබතුමා මූලාසනයේ ඉන්න වෙලාවේ කතා කරන්න ලැබීමත් සතුටට කාරණාවක්. අද අපේ පාර්ලිමේන්තු න්‍යායපත්‍රයේ තිබුණු වැදගත් යෝජනා ගණනාවක් පසෙක තියලා විපක්ෂයට පමණක් වැදගත් වෙන කතානායකතුමාට ඉදිරිපත් කරපු විශ්වාසභංග යෝජනා විවාද කරන වෙලාව විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමල්ලා අදහස් ගණනාවක් ඉදිරිපත් කරා. අපි අහුන්කම් දෙනකොට ඒ හැම කතාවකම තියෙන්නේ කතානායකතුමාගේ පැවැත්ම පිළිබඳව. අපි පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනෙක් මේක උත්තරීතර සභාවක් කියලා. කතානායකතුමා නායකත්වය දෙනවා. විපක්ෂයේ මන්ත්‍රීවරු, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු හැම වෙලාවකම කතානායකතුමාට ගරු කරමින් ආමන්ත්‍රණය කරමින් මේ සභාව තුළ පැවැත්ම පවත්වාගෙන යාම හැම වෙලාවකම අපි අනුගමනය කරනවා ගෞරවාන්විත කාරණාවලියක් ඇදියට. ආණ්ඩු පක්ෂයේ අද විපක්ෂයේ ඉදිරිපත් කරපු යෝජනාවට ප්‍රතිඋත්තර සපයන්න කතානායකතුමාගේ පැවැත්මත් එක්ක අපි භාවිතා කරනවා කරුණු කාරණා. අද උදේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවක් සභාගයවට ඇවිල්ලා මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන එක වළක්වන්න දරපු උත්සාහය අපි දැක්කා. කොච්චර අශෝභනයිද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු තමුන්ගේ ආසනයේ ඉඳගෙන අදහස් ප්‍රකාශ කිරීම, විවේචන ඉදිරිපත් කිරීම, තමුන් දරන මතය ප්‍රකාශ කිරීම, ඒක බොහොම සදාචාරාත්මකයි. නමුත් විපක්ෂයේ මන්ත්‍රීවරු අපි දැක්ක පුරාවිද්‍යා පනතට අදාළව පුරාවිද්‍යා ස්ථාන වලට හානි කරපු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරාපුවාම ඒකට එරෙහිව ඔවුන් මේ සභාගයවට පැමිණලා අදහස් ඉදිරිපත් කරපු හැටි. මේකට රටේ අනාගතයේ බාරගැනීමේ අපේක්ෂාවෙන් ඉන්න විපක්ෂ නායකතුමා දක්වන සහයෝගය අපි දැක්කා. මේකද අපි බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තුවේ උත්තරීතර බව, මූලාසනයට අවනත වෙච්ච, ඒ වගේම අදහස් නිවැරදි ප්‍රකාශ කිරීම, රටේ ඉදිරි පැවැත්මට අවශ්‍ය යෝජනා ප්‍රතිපත්ති, මේ කාරණාවල් ඒ ඉදිරිපත් කරන කාරණාවෙන් එහා ගියපු දෙයක් තමයි අපි දැක්කේ. එහෙම කරන සභාවක මූලාසනයේ පිළිබඳව විවේචන ඉදිරිපත් කරන වෙලාව අද මම ඉස්සෙල්ලා කියාපු විදිහට වැදගත් යෝජනා කිහිපයක් න්‍යායපත්‍රයෙන් අයින් කරලා තියෙනවා. කතානායකතුමාට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාස භංගය පදනම් වෙච්ච කාරණාව මොකක්ද ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි? පෞගිය වෙලාවේ මේ පාර්ලිමේන්තු විවාදයට භාජනය වෙච්ච සමාජ මාධ්‍ය ආරක්ෂණ පනත පිළිබඳව ගත්ත තීන්දු ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමා ඉතාම පැහැදිලිව ඉදිරිපත් කර කරුණු කාරණා ඒ හැම වෙලාවකම ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු වලට යටත්ව කතානායකතුමා ගත්ත තීන්දු, ඒ වගේම ඒ වෙලාවේදී උසාවියෙන් දුන්නු නියෝග එකක්වත් උල්ලංඝනය නොකර මේ පනත සම්මත කරපු ආකාරය පිළිබඳව කරුණු පැහැදිලි කරන්නට යෙදුණා. මම මතක් කරන්න කැමති කතානායකතුමා එදා ඒ පනත යෝජනා කරන වෙලාවේදී මේ රටේ නීතිය පිළිබඳව දැනුම තියෙන අවශ්‍ය මාර්ගෝපදේශකත්ව දෙන නීතිපති දෙපාර්තමේන්තුව නිලධාරීන් මේ ස්ථානයේ රැඳී හිටියා. ඒ විතරක් නෙවෙයි, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීත් මේ සැඳිලා හිටියා. ඒ අයගේ උපදෙස් මත තමයි කතානායකතුමා ඒ පනත සම්මත කරන්න යෙදුනේ. සමාජ මාධ්‍ය ආරක්ෂණ පනත අපි දන්නවා ඇමරිකාවේ සෙනෙට් සභාව ඉස්සරහා මේ සමාජ මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවලා ඔවුන් සාකච්ඡා කරා සමාජ මාධ්‍ය අද හැසිරෙන ආකාරය සමාජයට රටට කොච්චරක් පැවැත්මට බාධාවක් වෙනවද කියන කාරණාව ඒ ආයතන ප්‍රධානීන් පිළිගත්තා. ඇමරිකාවේ සෙනෙට් සභාව ඉස්සරහා මේ ක්‍රියාකාරීත්වය ලෝකයේ පැවැත්මට බරපතල විදිහට හානි කරන අවස්ථාවල් තියෙනවා කියලා පිළිගත්තා. එවන් පසුබිමක් තුළ ජාත්‍යන්තරයේ පවා මේ පාර්ලිමේන්තුවේ සමාජ ආරක්ෂණ පනත සම්මත කිරීම පිළිබඳව අගය කිරීම වලට ලක් වෙච්ච අවස්ථාවල් අපි දැක්කා. ඒ නිසා ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, මේ ගත තීන්දුව කතානායකතුමා පනත සම්මත කරන්න, මේ පනතක් සම්මත කරනකොට ඒක කතානායකතුමාගේ නෙවෙයි අයිතිය, අදාළ විෂය බාර ඇමතිවරයා, ඒ වගේම සම්මත කරන පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය, ඔවුන් තමයි මේක වගකීම දරන්නේ. තර මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයා ඉදිරිපත් කරපු යෝජනාව විවාදයට භාජනය කරලා වැඩි ඡන්දෙන් ඒක අනුමත කරපු කාරණාව ඉතින් එවන් කාරණාවකට කතානායකතුමාගේ අසනයේදීම පිළිබඳ ප්‍රශ්නය අද විපක්ෂයේ චෝදනාවක් හැටියට ඉදිරිපත් කළා. කතානායකතුමා විපක්ෂ මේ කණ්ඩායමේ අභිමතය පරිදි පළවා හැරීමේ උත්සාහයක් තමයි තියෙන්නේ. මේ කාරණාවත් එක්ක අපිට එකඟ වෙන්න බෑ. දෙවෙනි කාරණාව ඔවුන් ඉදිරිපත් කරනවා අර පොලිස් ප්‍රතිවරයා පත් කිරීමේ ක්‍රියාවලිය. මේ සභාව තුළ ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරු ගණනාවක් ඉදිරිපත් කරා අදහස් අද ඉතාමත් පැහැදිලිව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මේ සභාව නියෝජනය කරන මහජන නියෝජිතයට අපිට ඒ ස්ථානයේ නියෝජනය කරපු මන්ත්‍රීවරු ඒ නියෝජිත මහත්තුරු හතර දෙනෙක් මේකට පක්ෂව ඡන්දය දෙනවා. දෙන්නෙක් පැමිණෙන්නේ නැහැ. දෙන්නෙක් මේ අවස්ථාව ඡන්දය දීමෙන් වළකිනවා. දැන් මේ ව්‍යවස්ථාවට අනුකූලව මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි ඡන්දෙන් වැළකීමේ පැහැදිලි වැඩ ස්ථානයක් සඳහන් කරලා නැහැ. ඒ පනතට අදාළව ගත්තහම විශේෂයෙන්ම 41E6 වගන්තියට ප්‍රකාරව මේ සභාවේ සාමාජිකයින්ට ඡන්දය ලබා දීමෙන් වැළකී හිරින්න පුළුවන් කමක් නැහැ. ඒක ඉතාමත් පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. එවන් පසුබිමක් තුළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සාමාජිකයෝ සෝකීය වගකීම ඉටු නොකරපු අවස්ථාවක් තමයි දකින්නේ. ඒ කාරණාව එහෙම තියෙනකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ අයිතිවාසිකම පිළිබඳව පොලිස් ප්‍රතිවරය පත් කිරීම පිළිබඳව කතානායකතුමා ගත්ත තීන්දුව අද මොවුන් අද අභියෝගයට ලක් කරනවා. අපි දකින හුඟක් වෙලාවලදී ත්‍රිලා නාලස් ඇමතුමත් එක්ක මේ කාලවකවානු තුළ අපේ රටේ සමාජයේ පැවැත්ම වෙනුවෙන් මේ පොලිස් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල සහ මුලින්ම අඩාල වෙනවා. කතානායකතුමා මේ තීන්දුව ගත්තේ නැත්තම් ඒ නිසා මම විශ්වාස කරනවා රටේ පැවැත්ම වෙනුවෙන් කතානායකතුමා ගත්ත තීන්දුව අනිත් එක මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි මේ කතානායකතුමා හාහපුරා කියලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ සැරේ කතානායක පුටුවේ වාඩි වුණා නෙවෙයි. ඔහුට වැදගත් දේශපාලන ඉතිහාසයක් තියෙනවා. දකුණෙන් දේශපාලනේ පටන් ගන්න මාතරින් පාලා සභාව හරහා මේ පාර්ලිමේන්තුව දක්වා ආපු ගමන තුළ එතුමා විවිධ කැපකිරීම් කරලා තියෙනවා. එක වෙලාවක පලාත් සභාවක් පිරුණු දකුණු පලාත් සභාවේ එතුම සභාපතිවරයා හැටියට කටයුතු කරා. ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් දකුණු පලාත් සභාවේ මහ ඇමතිවරයා පත් කරනකොට සභාපතිවරයා හැටියට එතුම නිවැරදි තීන්දුවක් ගත්තා. තමන් දරණ දේශපාලන මතේ කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදීව දකුණු පලාත් සභාවේ පැවැත්ම වෙනුවෙන් එතුම ගත තීන්දුව අපිට මතකයි. මේ රටේ 1994 දේශපාලන විපර්යාසයක් වෙන්න මූලික වෙච්ච ස්ථානයේ කතානායකතුමා තමයි ඒ වැදගත්ම තීන්දුව ගත්තේ. ඊට අමතරව 1987 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය සම්මත කරන වෙලාවේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එතුමා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරේ තනතුර පැත්තක තියලා එතුමා මේ රටේ මහජනතාව වෙනුවෙන් ඒ අවස්ථාවට පක්ෂව ඡන්දය දුන්නේ නැහැ. එතුමාට තනතුරු අහිමි වෙනවා. එවන් ඉතිහාසයක් මේ අපේ වර්තමාන කතානායකතුමාට තියෙනවා. මහින්ද යාපා අභිවර්ධන ඇමතිතුමා පළාත් සභාව තුළ ඒ වගේම පාර්ලිමේන්තුව තුළ විවිධ තනතුරු දරලා තියෙනවා. කැබිනට් ඇමතිකම් දරලා තියෙනවා. ආයතන වගකීම් උසුරලා තියෙනවා. රටේ පැවැත්ම වෙනුවෙන් විශාල කැපකිරීමක් සහ මැදිහත් වීමක් වෙලා තියෙනවා. ඒ හැම වෙලාවකම එතුමා විනිවිද භාවකින් යුක්තව කටයුතු කරපු ඉතිහාසයක් එතුමාට තියෙනවා. කිසිම තැනක අබමල් රේණුවක්වත් එතුමා රටේ නීති රීති උල්ලංඝනය කරලා මහජන දේපළ වැරදි විදිහට පරිහරණය කරලා තමන්ගේ බලය අයිති විදිහට භාවිතා කරපු අවස්ථාවල් එකක්වත් නැහැ. එතුමාගේ වගකීම නිසිවිදි ඍතු කරන හින්දා තමයි එතුමාට මාතර දේශයේ ජනතාව ආදරය කරන්නේ. සමස්ත රටේම ජනතාවත් එක්ක එකතු වෙලා මේ පාර්ලිමේන්තුවේ උත්තරීතර බව ආරක්ෂා කරන්න එතුමා කටයුතු කරනවා. මම ආණ්ඩු පක්ෂේ නියෝජනය කරන මන්ත්‍රීවරේ අර දොළවත්ත මන්ත්‍රීතුමා කිව්වා වගේ බොහෝ වෙලාවල් එතුමාගේ සමන් යොමු වෙන්නේ එතුමාගේ දැස යොමු වෙන්නේ විපක්ෂයට. විපක්ෂේ මන්ත්‍රීවරු ඉදිරිපත් කරන කාරණාවල් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනවා. මම විශ්වාස කරනවා අපි ඒකට එරෙහි විය යුතු නැහැ. ආණ්ඩු පක්ෂයකට අප කරන ක්‍රියාකාරකම් පිළිබඳව විනිවිද භාවිකින් බැලීමේ අයිතිවාසිකම විපක්ෂයට තියෙනවා. ඔවුන් නිරීක්ෂණ කතානායකතුමා හැටියට ඒ නිරීක්ෂණවලට වටිනාකමක් දෙන්න ඕන. ඒ කාරණාවත් එක්ක තමයි ආණ්ඩු පක්ෂේ නිවැරදි තැනකට මේ හසුරවන්න පුළුවන් කමක් තියෙන්නේ. ඒ නිසා කතානායකතුමා සුඛීය වගකීම විපක්ෂයට වටිනාකම් මං හිතන වැඩියෙන් දීලා ආණ්ඩු පක්ෂය තුලනය කරගනිමින් ආණ්ඩු පක්ෂයට නිවැරදි ගමන් මාර්ගයට යොමු වෙන්න අවශ්‍ය පදනම් හදන්නට මේ කතානායකතුමා කටයුතු කරන එක පිළිබඳව අපිට තියෙන ලොකු ගෞරවයක්. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි මම දන්නවා පෞද්ගලිකවම පෞගිය
මන්ත්‍රීතුමනි මේ විදිහටම තමයි සෞඛ්‍ය ඇමතිවරයාගේ බාල බෙහෙත් ගැන අපි විශ්වාස බංගදිත් රෙදි ගලවගෙන කඩේ ගියේ. අද එයා හරේ ගියේ. එද එයා හිරේ. හරිද? එතකොට මේ 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 වන්දනාව යන්නේ. හරිද? මේ මේ
සම්පූර්ණ කතා කරන්න මෙතුමා.
ගරු මෝලාසන අරුණ ගරු මන්ත්‍රීතුමනි මේ පොයින්ට් ඔෆ් ඕඩර් කියලා අරගෙන රීති ප්‍රශ්න සභාවේ කතා කරනකොට රීති අංකය කියන්න ඕනේ. මේ විපක්ෂයේ ලඳ බොළඳ බව පැහැදිලිව පෙනෙනවා එතුමාගේ ඉදිරිපත් කිරීම තුළ. එතුමාට අංකය ඉදිරිපත් කරන්න බෑ, වගන්තියක් කියන්න බෑ. හැබැයි එතුමා රීති ප්‍රශ්නයක් කියලා කොහෙද යන කතාවක් ඇදලා මේ සභාව නොමග යවන්න උත්සාහ කරනවා. මෙන්න මේක තමයි විපක්ෂයේ වර්තමාන අපි දකින දුර්වලකම. ඔවුන්ට පුළුවන් කමක් තියෙනවා නිවැරදිතනකට ගෙන යන්න. හරි විදිහට කතා කිරීමේ වගකීම තමයි ඉටු කරන්න වෙන්නේ. මුලාසනාරුරු ගරු මන්ත්‍රීතුමනි, ඒ විතරක් නෙවෙයි, පෞගිය වෙලාවේ
මුතුමාට
මතක ඇති අර අරගලකාරී ක්‍රියාවලියක් සිද්ධ වෙන වෙලාවේ රටට නායකයෙක් හොයනවා. මේ නායකයන් කීප පළකට ආරාධනා කරන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හැටියට මේකේ පත් වෙන්න අවශ්‍ය පදනම් හදනකොට මේ කතානායකතුමා ඊට උචිත පරිසරයක් හදන්නට අවශ්‍ය කැපකිරීම කරේ. සුඛීය දේශපාලන මත පැත්තක දාලා ආරාජික වෙච්ච රටක් ගොඩගන්න අවශ්‍ය දේශපාලන නායකත්වය පාර්ලිමේන්තුව තුර දෙන්න ඕන හින්දා එක වෙලාවක මම දැක්කා පාර්ලිමේන්තුව වට කරලා මේ ගිනි තියන්න සූදානම් වෙන වෙලාව ඔන්න මෙන්න කියලා පාර්ලිමේන්තුව වට කරලා තියෙන වෙලාවේ කතානායකතුමා එහා පැත්තේ එතුමගේ නිල නිවසේ ඉඳලා පවුලේ සියලු දෙනාම වෙනත් තැන්වලට ආරක්ෂිත ස්ථානවලට යවලා කතානායකතුමා තනියම එනවා මේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවට ලේකම්වරත් එක්ක සාකච්ඡා කරන පාර්ලිමේන්තුවේ පැවැත්ම පිළිබඳව ඒ තමයි ප්‍රජාතන්ත්‍රවාදී මූලස්ථානයේ වෙච්ච මේ පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්නට කටයුතු කරපු කතානායකතුමාගේ ස්වභාවය. ඒ විතරක් නෙවෙයි, ඕන්නම් එතුමාට තිබුණා ජාත්‍යන්තර ප්‍රජාවගේ ආධාරත් අරගෙන මේ රටේ නායකත්වයට පත් වෙන්න. නමුත් එවන් තැනක් අවස්ථාවාදී ක්‍රියාකාරකමක් කරන්නට කතානායකතුමා උත්සුක වුණේ නැහැ. එතුමාට ඕන කරමක් තිබුණා දේශපාලන මතවාදයේ පැත්තක දාලා ඒ අස්ථාර වෙච්ච රට ගොඩ ගන්න මැදිහත් වෙන්න. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එනකොට එතුමා කතානායකවරේ හැටියට පමණක් නෙවෙයි පොහොට්ටුවේ දේශපාලන පක්ෂයකින් ආපු මහජන නියෝතියෙක් හැටියටත් ඒ අවශ්‍ය සහයෝගය ලබා දුන්නා. ඒ සහයෝගය අද මේ රට එකතු වෙලා තියෙනවා. අද පැහැදිලිව අපි මතක් කරලා දෙන්න ඕන විනාශ වෙන්න ගියපු රටක්. අපි දන්නවා විපක්ෂය හැම වෙලාවකම උත්සාහ කරේ බලය ලබා ගන්න, කොරෝනා වෛරස් එනකොට බලය ලබා ගන්න, මිනිස්සුන්ට බඩගෙන්න දෙනකොට බලය ලබා ගන්න, රට අස්ථාවර වෙන හැම වෙලාවකම උත්සාහ කරන්නේ බලය ලබා ගැනීම. හැබැයි ඔවුන්ගේ ශක්තිය අස්ථාවර වෙච්ච රටක් ගොඩනගන්න ලබා දෙන්න ඕන සහයෝගය අපි ලබා නොදෙන අවස්ථාවල තමයි අපි දකලා තියෙන්නේ. එවන් පසුබිමක් තුළ වර්තමාන කතානායකතුමා රටේ පැවැත්ම වෙනුවෙන් වැදගත් තීන්දුව තීරණ ගත්තා. සමාජ අනාගත පැවැත්ම වෙනුවෙන් සදාචාරාත්මක සමාජයක් වෙනුවෙන් සමාජ ආරක්ෂණ පනත සම්මත කරනකොට අවශ්‍ය තීන්දුව තීරණ නීත්‍යානුකූලව නීතිපතිතුමාගේ උපදෙස් පරිදි ඒ ක්‍රියාත්මක කරා පමණක් නෙවෙයි, පොලිස්පතිවරයා පත් කරනකොට අකර්මණ්‍ය වෙච්ච විවස්ථාදායක සභාව අපි ලැජ්ජ වෙන්න ඕනේ. පාර්ලිමේන්තුවේ මේ විවස්ථාදායක සභාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව එවන් වෙලාවක කතානායකතුමා සුවකීය වගකීම ඉටු කරලා රටේ පැවැත්ම වෙනුවෙන් කටයුතු කාරණාව මේ උත්තරීතර සභාවේදී අපි අගය කරමින් විපක්ෂ ඉදිරිපත් කරපු විශ්වාසභංග යෝජනාව පරාජය කරන්න අපි එකලාම එකතු වෙන බව මතක් කරමින් අවස්ථාව ලබා දුන් මෙතුමාට ස්තුතිවන්ත වෙමින් මම කතාව මෙතකින් අවසන් කරනවා.
ස්තුතියි ගරු එමතුමා. ඊළඟට ගරු හේෂා විතානගේ මන්ත්‍රීතුමා, මෙතුමාට මිනිත්තු 14ක කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු සභාපතිතුමනි. අද දිනය තුල හෙට සහ අනිද්දා දින විවාදයට ගන්නේ අපේ රටේ පාර්ලිමේන්තුව තුල කතානායකවරයාගේ කාර්යභාරය හරිහැටි ඉටු නොවීම සහ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් ගෙනාපු විශ්වාස භංගයක්. එහෙම නැතුව අපිට මේ මූණ පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ආණ්ඩු පක්ෂයේ සමහර මන්ත්‍රීවරු අවබෝධ කරගෙන තියෙන විදිය ගැන කනගාටුදායකයි. දැන් මට දැක්ක අපේ යම් නීතිඥවරයෙක් විදියට දේශපාලනය පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අවබෝධයක් තියෙන අපේ දොළොවත්ත මන්ත්‍රීතුමාගේ ප්‍රකාශය ගැනත් මට හරි පුදුම හිතුණා. එතුමා කිව්වා කතානායකතුමා හොඳට වෙලාව දෙනවා, විපක්ෂ නායකතුමාට වෙලාව දෙනවා, විපක්ෂයට වෙලාව දෙනවා කියලා. ඉතින් වෙලාව දෙනවා කියන එක නම් අර බස් ස්ටෑන්ඩ් වලින් ටයිම් කීපර් කරන්නේත් ඔය වැඩේ. වෙලාව වෙන් කළ දෙන වෙලාවෙන් කළ දෙන එක නෙමේ කතානායකවරයාගේ වගකීමෙන්. කතානායකවරයාගේ වගකීම වෙන්නේ මේ රටේ පාර්ලිමේන්තුව තුළ විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂේ විපක්ෂේ සියලු දෙනාට ස්වාධීනව මේ රටේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය ආරක්ෂා කරන්න නායකත්වය දෙන එක. ඉතින් ඒ නායකත්වය දීම සහ මේ රටේ නීති හදන තැන විදියට මේ උත්තරීතර ආයතනය තුළ ස්වාධීනව කටයුතු කරන්න බැරි වීම තමයි එතුමන්ට තියෙන චෝදනාව. ඉතින් ඒ නිසා ඒ චෝදනාව හරි කියන්නත් මීඩිය ඉස්සෙල්ලා ගෙනාවු චෝදනාව මේ රටට බේත් ජනහල් ඉවර වෙලා මංකොල්ල කාල මේ රටේ ධනය හොරා කාල මේ රට බාල බේත් ජනහල්ල මේ රටේ අහිංසක රෝගීන් අනාථ කරපු එක ගැන අපි පාර්ලිමේන්තුව හැමෝම කියන වෙලාව ඒක හොඳ කියන්නත් මේ රටට වින වෙන හැම දෙයක් වෙනුවම හොඳ කියන්නත් පිරිසක් ආණ්ඩුවේ ඉන්නෝ. හැබැයි මේකේ යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ පාර්ලිමේන්තුව ඉස්සරහට අරගෙන යන්න මේ තියෙන තත්ත්වය වෙනස් කරන්න කතානායකවරයාගේ හැසිරීම ප්‍රජාතන්ත්‍රවාදයට ගුණාංගවලට පටහැනි කියන එක විශ්වාසය දරන ආණ්ඩුවේ මන්ත්‍රීවරු මම හිතන්නේ නිශ්ශබ්දව ඉන්නවා. එනිසා විශේෂයෙන්ම කියනවා ගරු කතානායකතුමා කරපු ක්‍රමවේදය හරියි කියලා අපේ හේරත් මන්ත්‍රීතුමා කියනවා. හැබැයි හේරත් මන්ත්‍රීතුමාට වැඩිය නීති විශාරදයෙක් තමයි විජේදාස රාජපක්ෂ අධිකරණ වර්තමාන අධිකරණ අමාත්‍යතුමා. වත්මන් අධිකරණ අමාත්‍යතුමා එතුමාගේ කතාවෙදි කියනවා මේකේ වගන්ති හතරක ප්‍රශ්නයක් විතරයි තියෙන්නේ කියලා. ඒතර වගන්ති හතරක ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ ඩීබී හේරත්ම ඇමතිතුමා දන්නේ නැහැ මොකද්ද උනේ කියලා. කතානායකතුමා ඒ අවශ්‍ය ක්‍රමවේදය අනුගමනය කරාද නැත්තම් මේ රටේ නීතියක් සම්මත වෙන්න තියෙන ක්‍රමවේදය තුළ විශේෂයෙන්ම මේ වගේ වැදගත් නීතියක් අනුගමනය වෙන්න ඕන ක්‍රමවේදයට බැහැරව එතුමා කටයුතු කරාද කියන එක ගැන විජේදාස රාජපක්ෂ මහත්තයාගෙන් අහගත්තා නම් එතුමාට හොඳයි. මොකද එතුමා අධික නැමැතිවරයා විදිහට පිළිගැනීම ගැන අපි සතුටු වෙනවා මේ ක්‍රමවේදය වැරදි කියලා. ඒ වගේම ඩීබී හේරත් එතුමාගෙන් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. එතුමා ඉතින් අර මලගෙදරක කතාවක් කරනවා වගේ මේ ඔය අවමගුල් කතාවක් කරගෙන ගියා. එහෙම නැතුව එතුමා මේ කතාවේ තියෙන ගැඹුරුතාවයේ ඇත්ත කතාව ගැන අවබෝධයක් ඇතුව කතා කරේ නැහැ. එක්කෝ තේරෙන්නේ නැහැ, එක්කෝ කතා කරන්න බයයි. ඒ නිසා මම කියනවා මේ මාර්ගගත ක්‍රමවේදයේ සුරක්ෂිතභාවය පිළිබඳව මේ පනත සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ කටයුතු කිරීම සහ එතනින් එහා ක්‍රියාදාමයේ කතානායකතුමා වැරදි සහගත විදියට වැඩ කරා කියන එක මම හිතන්නේ අධික නැමැතුමා උපුටා දක්වලා ඉවරලා මේ රටේ මිනිසුන්ට තීන්දුවක් ගන්න පුළුවන්. ඒක ඉතා වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රටේ කතානායකතුමා විදියට මේ රටට වැදගත් වෙන මේ රටේ විශේෂයෙන්ම මේ යෝජනාවට ආණ්ඩු පක්ෂය උදවිය මෙච්චර කැමතියි. ඇයි දැන් ෆේස්බුක්කේ බැලුවොත් රෙදි ගැලවෙන්න ගහනෝනේ. දැන් ආණ්ඩු පක්ෂයේ සමහර ඇමතිවරුන්ට ගමට යන්න බෑ. මම දැක්ක එක ඇමතිවරයෙක් ඇවිල්ලි වෙලා කියනවා කළුතුරු දිස්ත්‍රික්කේ මට මේ ෆේස්බුක් එකේ මරණ තර්ජන එනවා, මට ගහනවා, ඒ හින්දා මගේ ප්‍රිවිලේජස් කඩ වෙනවා කියන වෙලාව මෙතන ඇවිල්ලා කෑ ගහනවා. ඉතින් එහෙමනම් ඒකට එදා 2015 රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිතුමා අපි දැක්ක කියනවා කවදාකවත් මේ ෆේස්බුක් එක නතර කරන්න සමාජ මාධ්‍යාල වාරණයකට අපි ඉඩ දෙන්නේ නැහැ කියලා එතුමා එදා කතා කරා. විපක්ෂයේ ඉන්න වෙලාවේ අද එතුමා ජනාධිපතිවරයා විදියට ඉන්න වෙලාවේ මේකට අවශ්‍ය හයිය ලබා දීලා තියෙනවා. ඉතින් අපි හිතනවා ගරු කතානායකතුමා මේ රටට මේ කරේ මහ විශාල අපරාධයක්. මේ පාර්ලිමේන්තුවේ මේක වෙන්න ඉඩහැරීම හරහා රටේ ජනතාව මේ පාර්ලිමේන්තුව තුළ මෙතෙක් කල් වෙච්ච සිදුවීම් සියල්ල පැත්තක දාලා තිබත් අද කතානායකවරයාගේ ඇසුරින් පිළිබඳ අවධානයෙන් ඉන්නවා. එතුමා පහුගිය කාලේ ක්‍රියාත්මක වුණේ කොහොමද කියලා ඔබ දන්නවා. සමහර විවාද ගැන අහලා ආණ්ඩුවට අවාසිදායක විවාද එනකොට ඡන්ද විමසීම කරන වෙලාව ප්‍රකාශනපත් කළ දේ ඉතාල වේලාසනින් ඡන්ද කැඳවලි වෙලා ආණ්ඩුවට වාස්සාගත විදිහට වැඩ කරා අපි දැක්කා. ආණ්ඩුවට අවශ්‍ය විදියට වැඩ කරනවා නම් කතානායකවරයාගේ අපිට බලාපොරොත්තු වෙන්න බැහැ ස්වාධීනත්වයක්. ඉතින් ඒක විපක්ෂයේ විදියට අපි අද ගෙනහල්ලා තියෙන මේ රටේ බේත් ගේනකොට කරපු වංචාවල් මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට කරපු විනාශය හරි කියලා අත උස්සන්න ආණ්ඩුවේ ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට පුළුවන් වුණා නම් මේකටත් අත උස්සගනිපු දෙන්. හැබැයි අපි රට හැමුවේ කියනවා මේ විනාශ වෙන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය, මේ විනාශ වෙන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය. ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වෙන කෙනෙකුට ඔය පුටුවේ කරු සභාපතිතුමා වාඩි වෙලා ඉන්න අයිතියක් නැහැ. අපිට ඒක හොඳට පැහැදිලිව පේනවා. මේ ආණ්ඩුව අදටත් පාඩමක් ඉගෙනගෙන නැහැ. මං හිතන්නේ අරගලින් පාඩමක් ඉගෙනගෙනත් නැහැ. පොජ්ජන පෙරමුණ විශේෂයෙන්ම මේ රටේ දේශපාලනය ගැන කියවීමකුත් නැහැ. එහෙම කියවීමක් තිබුණා නම් මේ රටේ එන්.එම්. පෙරේර මහත්තයා වගේ මේ දේශපාලනික වශයෙන් පරිණත උගතුන් බුද්ධිමතුන් නියෝජනය කරපු කෝක් කමිටුවට මං හිතන්නේ මේ කලබලෙන් ගිහිලා දඟලලි ඉවර වෙලා රෝහිත අබේ ගොන්සාර ගුණවර්ධන මහත්තයා වගේ කෙනෙක් පත් කරයි කියලා. අද කෝප් කමිටුව කියන්නේ මේ රටේ පාර්ලිමේන්තු සසියකට වැඩිය මිනිස්සු උනන්දුවෙන් මේ රටේ මහජන මුදල් හොරගම් කරපු මහජන මුදල් අවභාවිතා කරපු රාජ්‍ය ආයතන වලට දේශපාලන සම්බන්ධය මොකක්ද, රාජ්‍ය ආයතන නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය මොකක්ද කියලා තීන්දු තීරණ අරගෙන යම් කිසි විදියට විගණනාධිපතිතුමාගේ නිර්දේශ ලබා දෙන තැන එතනට තමන්ට ඕන විදියට මේ කඩප්පුලි විදියට මේක හසුරවන්න පුළුවන් කවුරු හරි දාගන්න ඕන කියලා හිතන තරම් මානසික අඳබාලයෝ නම් ඉන්නේ මේ තීන්දුව තීරණ ගන්න උදවිය. මං හිතන්නේ කතානායකතුමා ඔය කරන වැඩේ හරි. දැන් අපි බලන්න මීට පෙර හිටි කරු ජයසූරිය කතානායකතුමා. එතුමා දේශපාලනික වශයෙන් පක්ෂ කාර්යාලයටවත් එදා කියන්නේ කතානායක පුටුවා නම් අද වර්තමාන කතානායකතුමා වැලිගම ප්‍රාදේශ සම්බන්ධීකරණ කමිටුවේ සභාපති. මොකද්ද මේ මේක ඇතුළ තියෙන දීන භාවේ මේ මොකද්ද කතානායකතුමා මේ රට දීලා තියෙන පණිවිඩේ? ඒ නිසා මම හිතනවා කතානායකතුමා කතානායකවරයා කියලා කියන්නේ මේ රටේ පාර්ලිමේන්තුව තුල එක කණ්ඩායමක් වෙනුවෙන් නැගීලා ආණ්ඩුව බේර ගන්න කටයුතු කරන කෙනා නෙමෙයි. අපි හිතනවා වත්මන් කතානායකවරයාගේ දේශපාලන පරිචය ගැන ගත්තොත් එතුමා මෙතෙන්ට වැඩිච්ච එක ගැන කනගාටු වෙන්න ඕන. එතුමාට තියෙන මේ දේශපාලන ඉතිහාසය තුල එතුමා කරගත්ත ලොකුම වැරද්ද ඕක වෙන්න පුළුවන්. අදටත් මේ මොහොතෙත් එතුමා ඒ විදිහට කටයුතු කරනවා නම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන සමාජය තුල තියෙන විරෝධය වරදක් නොවේ කියලා මම මේලා විශේෂයෙන් මතක් කරලා දෙනවා. ඒ වගේම අපි දැක්ක විජේදාස රාජපක්ෂ කරු ඇමතුමාගේ කතාව තුළදී කාරණා දෙකක් මතුවෙනවා. එතුමා කියන විපක්ෂයට චෝදනා කරනවා මේ විශ්වාසභංග යෝජනාව ගෙනීමේ කීර්තිය මොකක්ද, මේ විපක්ෂයට තියෙන කීර්තිය මොකක්ද කියලා. නෑ මේ විපක්ෂයට මේක ගෙනහලා කීර්තියක් ගන්න ඕනේ නෑ කරු සභාපතිතුමනි. විපක්ෂයට එහෙම මේ කතානායකතුමාට විරුද්ධ විශ්වාසභංගයක් ගෙනහලා ගන්න කීර්තියක් ගන්න එහෙම හදිස්සියක් නෑ. හැබැයි මතක තියාගන්න මේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වෙනකොට මේ රටේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය විනාශ කරනකොට අනේක වෙනුවෙන් විරුද්ධව රට වෙනුවෙන් රටට කීර්තියක් ගේන්න ගෙන විශ්වාස භංගයක් කියන එක අපි ගරු ඇමතුමාගේ ප්‍රකාශයත් එක්ක විශේෂයෙන් මතක් කරලා දෙනවා. ඒ වගේම තමයි කියන්න ඕන විශේෂ කාරණාව තමයි අපි දැන් මේ විවාදය තුල දැක්කා මේ කාරණා මේ ගෙනහල්ලා තියෙන කාරණා එකක්වත් බිඳින්න බෑ. මේක තර්කානුකූලව පිළිගන්න වෙන කාරණා. හැබැයි මේ පිළිගන්න වෙන කාරණාත් එක්ක කතානායකතුමාගේ මේ ඇසිරීම එකින් එක ගෙන මතක් කරාට පස්සේ අපි කොතෙන්ටද යන්නේ කියන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට හිතන්න පුළුවන් කමක් වෙලා නැහැ. ඒ නිසා කරු සභාපතිතුමනි, අපි දැක්ක පහුගිය දිනක ක්‍රිකට් ආයතනය පිළිබඳව විවාදයක් පැවැත්වුවා. ක්‍රිකට් ආයතනය කියන්නේ මේ රටේ අන්ත දූෂිත ආයතනයක්. විපක්ෂ නායකතුමා දිගින් දිගටම මේ රටේ තියෙන ක්‍රිකට් ආයතනයේ දූෂණ පිළිබඳව එකින් එක කරුණු සහිතව ඔප්පු කරා. එවැනි තත්වයක් තිබිලා මේ විවාදය අවසන් වෙනකොට කතානායකතුමා මොකද කරේ? තන්නීකර පක්ෂග්‍රාහීව ආණ්ඩුව ආරක්ෂා කිරීමේ ඒ කාර්යය වෙනුවෙන් පෙනී සිටියේ. ඒ නිසා අපි හිතනවා මේ පාර්ලිමේන්තුව තුළ අද මේ මොහොත වෙනකොට මේ පාර්ලිමේන්තුවේ සැබෑ තත්ත්වය හෙළිදක්වන්න සැබෑ ආකාරයට මේ පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වෙන්න ඕන ඒ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න මම හිතනවා නොහැකි වීම තමයි දිගින් දිගටම ඒක කඩවීම නිසා තමයි මේ විශ්වාසභංග යෝජනාව ගෙනාවේ කියන එක විශේෂයෙන් මතක් කරලා දෙනවා. රංජිත් බණ්ඩාර හිටපු මහාචාර්යතුමා කෝප් කමිටුවේ සභාපතිතුමා, එතුමා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපතිවරයා විදිහට පැහැදිලිව ඔප්පු වෙලා කරුණු කාරණා සහිතව කතානායකතුමාට කිව්වා මේ ඇවිල්ලා පාර්ලිමේන්තු සම්ප්‍රදායට ප්‍රජාතන්ත්‍රවාදීන මරුපහරක් මේ කෝප් කමිටුවේ සභාපතිවරයාගේ ඇසිරීම ගණන් ගත්තේ නැහැ. කිසිසේත්ම කතානායකතුමා ඒ ගැන කිසිම තීන්දුවක් තීරණයක් ගත්තේ නැහැ. නිසා අපිට පේනවා මේ පක්ෂග්‍රාහීකමත් එක්ක විපක්ෂයේ විදිහට අපිට මේ රටේ ජනතාවට වග කියන විපක්ෂයක් විදිහට අපිට රටේ ජනතාවගේ සැබෑ ප්‍රශ්නයක් මේ පාර්ලිමේන්තුව ඇතුලේ ගෙනහල්ලා ඒ වෙනුවෙන් උත්තර හොයන්න ඒ වෙනුවෙන් මැදිහත් වීමක් කරන්න අඩුම තරමේ අතේ ඇඟිලි ගානට අඩුවෙන් හරි ඉන්න මේ රට ගැන යමක් හිතන ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන්ට මේක කතා කරන්නවත් පුළුවන් සාදීන වේදිකාවක් හදන්න මේ පාර්ලිමේන්තුව තුළ එතුමා අසමත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට අද පේනවා එක එක ආකාරයේ ව්‍යාපෘති කියත් වෙන ගරු සභාපතිතුමනි, නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා, බැසිල් රාජපක්ෂ මන්ත්‍රීතුමා, දැන් මේ අර කතා කරපු කීප මන්ත්‍රීතුමාලා කීප දෙනා අද පුදුමාකාර ගැරන්ටින්ට භූමි තෙල් ගැහුවා වගේ කලබල වෙලා තියෙනවා. දැන් පාර්ලිමේන්තු ඡන්ද ඉල්ලනවා. බැසිල් රාජපක්ෂ මහත්තයා කියනවා මොකද්ද මේ ජනාධිපතිවරණයකින් පස්සේ වෙනකොට පාර්ලිමේන්තුවක් හැදුනොත් ඒ පාර්ලිමේන්තුවේ හැදෙන සංයුතිය රටට වැඩදායි වෙන්නේ නැහැ කියලා රටට වටිනාකමක් එන්නේ මේ ඔක්කොම ප්‍රබුද්ධ මත බැසිල් රාජපක්ෂ මහත්තයා මතක් වෙලා තියෙන්නේ දැන් නන්නත්තර වෙලා බලු වෙලා තියෙන වෙලාවේ දැන් ආයි එතනින් එහාට රාජපක්ෂලාට කරන්න දෙයක් නැතුව දැන් මේ ජාමේ බේර ගන්න පුළුවන්ද කියලා තමයි හදන්නේ දැන් සමාජය තුල මතයක් මවනවා සජිත් ප්‍රේමදාස එක්ක අපි සාකච්ඡා කරනවා ඒකත් එකතු කරගෙන වෙලා අපි මේ ඉතා ඉක්මනින්ම මාමැතිවරණයක් අරගෙන ඉවර වෙලා මේ රටේ බලය හදා ගන්න කටයුතු කරනවා මේ කාටද කියන්නේ බැසිල් රාජපක්ෂලත් එක්ක අපිට මත හදන්න ඕනේ නැහැ අපි කියනවා අපිට දෙන්න ජනාධිපතිවරයා මේ රටට අබමල් රේණුවක හරි ආදරයක් තියෙනවා නම් ජනාධිපතිවරයාට මේ මේ රට ගැන කැක්කුමක් තියෙනවා හෙට ආණ්ඩුව විසිරවන්න ජනාධිපතිවරයාට ඒ හැකියාව දෙනවා එමු නැතුව මේ බැසිල් රාජපක්ෂලාගේ කැඩිච්ච පුටුවල කකුල් වෙන්න සජපේ සූදානම් නැහැ කියන එකත් විශේෂයෙන් මතක් කරනවා හැබැයි අපි කියනවා මැතිවරණයක් තියන්න ඒ මැතිවරණය අනිවාර්යයෙන්ම අපි සජප ඉල්ලපු මැතිවරණයක් මේ බැසිල් රාජපක්ෂ මහත්තයා හීනෙන් නැකිල්ල වගේ දැන් කෙලවෙන්න ගියාට පස්සේ ඉල්ලන මැතිවරණයක් නෙමෙයි කියලා විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන ගරු සභාපතිතුමනි ඇත්තරම දැන් මේ ආණ්ඩුවේ ගරු ඇමතිතුමාලත් මෙතන ඉන්නවා අපේ හිතවත් චාමර ඇමතිතුමා හැම දන්නවා දැන් මේ මම පොඩි කාරණාවක් අහනවා. දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේක ගොඩ දැම්ම කියලා කියනෝනේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ තියෙන ප්‍රශ්න වලට උත්තර හෙව්වා කියලා කියනෝනේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආවට පස්සේ මේ රටේ ආර්ථිකය යම් කිසි දැනකට ගෙනාවා කියලා මම එක කාරණාවක් අහනවා. දැන් අවුරුදු දෙකක් විතර තිස්සේ ඉඳලා බිත්තරේ අරන් එන ඉන්දියාවෙන් ගරු ඇමතිතුමා. අර බිත්තර ඇමතිතුමා තමයි හිටියදන. බිත්තර අරන් එන ඉන්දියාවෙන් අවුරුදු දෙකක් මේ බිත්තරේ ලංකාවේ ව්‍යාපාරිකයන්ගෙන් වෙළඳපොළට එන්න පුළුවන් ක්‍රමවේදයක් හදා ගන්න බැරුව මේ රටේ බිත්තර ටික හදා ගන්න පුළුවන් විදිහේ සැලසුමක් හදා ගන්න බැරි මේ ආණ්ඩුව රට හදයි කියලා විශ්වාස කරනවා නම් මම හිතන ඔළුවේ අමාරුවක් තියෙන මිනිස්සු විතරයි විශ්වාස කරන්නේ ඒකට උත්තරයක් හොයා ගන්න බැරුව මේ රටේ බිත්තර ආනයනයේ තව වැඩි කරන කාරණාවට උත්තරයක් හොයා ගන්න බැරුව බිත්තර නිෂ්පාදනය සඳහා ක්‍රියාමාර්ගයක් ගන්න බැරුව මම හිතනවා මේ රට හදයි කියලා කවුරු හරි විශ්වාස කරනවා නම් ඒක ගැන හිතන්න ඕනේ. ඒ වගේම මම මේ වෙලාව විශේෂයෙන් කියන්න ඕනි එදා කොරෝනා වෙලාවේ අර මන්ත්‍රීතුමා කියපු වින්දා කොරෝනා වෙලාවේ මගේ කතාවෙන් ගරු ඇමතුමා
බිත්තරයක් හදාගන්න බැරි වෙච්ච එක ගැන බිත්තර රකින්න එක ගැන කියන්නේ නැහැ මම විපක්ෂ නායකතුමාට හරි නෑ ඒ හින්දා කියන්නේ නැහැ මේ
එනිසා ගරු සභාපතිතුමනි මේ වෙලාව විශේෂයෙන් කියනවා අපි මගේ වෙලාව ගත්තනේ පොඩ්ඩක් මට කතාව අවසන් කරන්න දෙන්න. ඉතින් ඒ නිසා මම කියනවා අපේ රටේ මේ වෙලාවේ තියෙන්නේ ජනාධිපතිවරණයට යන්න බැරුව වෙවුලන ආණ්ඩුවක්. පාර්ලිමේන්තුවට යනවාද කියලා වෙවුලන ආණ්ඩුවක්. මේ ඉන්න ඔලුගෙඩි කීයක් පාර්ලිමේන්තුවට එන්න පුළුවන්ද කියලා කල්පනා කරන වෙලාවක්. නාමල් රාජපක්ෂ මහත්තයාගේ දකුණු අතේ ලීලා කණ්ඩායමක් කියනවා අනේ අනේ ඡන්දයක් තියන්න එපා කියන්න. තව දෙන්නේ තුන් දෙනෙක් කියනවා ඡන්දයක් තියන්න කියලා. සම මේ විනාශ වෙලා ගිහිල්ලා නිකන් දැන් අර හිතා ගන්න බැරුව ඉන්න කණ්ඩායමක් කියන කතාව මේ රටේ මිනිස්සු පිළිගන්නේ නැහැ. සංකරණව කරු සභාපතිතුමනි අපි එදා කොරෝනා පැණිගෙන හල්ලි වෙලා කතානායකතුමා ප්‍රවර්ධනය කරා වගේ මේ රටේ අහිංසක මිනිස්සුන්ට ඒ දීපු පණිවිඩය වගේ මම අවසන් කරනවා ඉන්න. ඒ වගේම මුට්ටි දාලිවිලා මේ රටේ රවට්ටුව වගේ මේ අන්තිමට කෙහෙලිය රඹුක්වැල්ලට ආරක්ෂාව දීලා රවට්ටුව වගේ මේ පාර්ලිමේන්තුව දූෂිතයන් වෙනුවෙන් පාර්ලිමේන්තුව ජෝක්කාරය වෙනුවෙන් පෙනී ඉන්න තැනක් බවට පත් නොකර මේ පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය ආරක්ෂා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ගෞරවය ආරක්ෂා කරන පාර්ලිමේන්තුවක් බවට පත් කරන කතානායකතුමා අසමත් වෙලා තියෙනවා. ඒ නිසා මේ විශ්වාස භංගය මේ රටේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරන සියලු දෙනාම විශ්වාස භංගයට අත උස්සන්න ඕනේ. එහෙම නැත්නම් ඔවුන්ට ගමේදී මිනිස්සු වේ දෙන්න ඕන තැන ලබා දෙයි කියලා මම
විශ්වාසයි. ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.